ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් සූදානම් සුපුරුදු පරිදි මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත්ම තත්ත්වෙත්ති සමගින් ඔබ වෙත ගෙන එන්නට ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන කාරණා ඇතුළුව තවත් විශේෂිත කාරණා කිහිපයක් අද වෙනකොට සිකුරාදා වෙනකොට වාර්තා වෙමින් තියෙනවා ලෝ පුරා. අපි කෙටියෙන් හෝ මේ විස්තර දැනගනිමු. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුච්චි.
විශේෂයෙන්ම අපි හැමදාමත් මේ සාකච්ඡාව COVID-19 හා සබඳන කාරණාවලින් පටන් ගන්නා නිසා අදත් එලෙසින්ම වැඩසටහන ආරම්භ කරමු. විශේෂයෙන්ම මේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙලා තියෙන මේ COVID-19 වෛරසය වැළැක්වීම සඳහා වන එන්නත සම්බන්ධයෙන් වන නම් විශේෂිත ආරංචියක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා කියන ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව මේ වෙනකොට අත්හදා බලමින් තියෙන බොහෝ දෙනෙක් හඳුන්වන ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධව වන යම් තොරතුරක්. මෙතනදී අමල් අපිට වාර්තා වෙන්නේ නම් මේ එන්නත අත්හදා බැලීමට සම්බන්ධ වුණු ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණු පුද්ගලයෙකු මරණයට පත් වෙලා තියෙනවා කියලා. මේක කන්නොත් අපිට ඔවැනි වූ තොරතුරක් මේ ඔක්ස්ෆර්ඩ් එන්නත හා සම්බන්ධව තොරතුරු වාර්තා වුණා. අත්හදා බැලීම වලට සම්බන්ධ වුණු පුද්ගලයෙක් යම් ආකාරයේ රෝගී තත්වයකට බඳුන් වුණා කියලා. මේ වගේ මේ ඉන්නත හා සම්බන්ධව වාර්තා වන තොරතුරු නිසා ඇත්තට මහජනතාව මේ සම්බන්ධව ටිකක් සැකෙන් සහ බියෙන් සිටින්නේ. අපි කැමති සවිස්තර තොරතුරු දැනගන්න. මොකද්ද මේ සිදුවීම් පසුපස තියෙන තත්වය සහ දැනට මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු දිහා බලුවා. මොනවද වාර්තා වෙන්නේ කියලා දැනගන්න.
ඔව් දිලක්ෂි, මෙතන මේ ඇස්ට්‍රාසෙනිකා කියන ඖෂධ නිෂ්පාදන සමාගම, ඒ වගේම මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දියුණු කරන ඉන්නත සම්බන්ධයෙන් දැන් තුන්වන අධ්‍යයන, එහෙම නැත්නම් අපි මේ තර්ඩ් ස්ටේජ් ටෙස්ටිං සිද්ධ වෙනවා බ්‍රසීලයේ සහ අනෙකුත් තව රටවල් කීපයක. ඉතින් දැන් මේ බ්‍රසීලයේ සිද්ධ වෙන ඒ අත්දැක බැලීම් අතරතුරේදී අවුරුදු 28ක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. නමුත් මේ පිළිබඳ පරීක්ෂා කිරීමේදී වාර්තා වෙලා තියෙනවා මේ අවුරුදු 28ේ තරුණයා ඔහුට මේ වෙලාවේදී එන්නත ලබා දීලා නැහැ. ඔහුට කටකින් මේ ප්ලාසිබෝ එකක්, එහෙම නැත්නම් ඔහු මේ කන්ට්‍රෝල් ගෲප් එකේ. දැන් සාමාන්‍යයෙන් කණ්ඩායම් දෙකක් මේ පරීක්ෂණයට බඳුන් වෙනවා. එක කණ්ඩායමකට එන්නත ලබා දෙන්නේ නැහැ, අනිකුත් කණ්ඩායමට එන්නත ලබා දීලා බලනවා කොහොමද ඔවුන්ට රෝගයේ වැළඳෙන ප්‍රවණතාවයක් තියෙනවද කියන එක. එතකොට මේ ජීවිතක්ෂයට පත් වෙච්ච පුද්ගලයා ඔහු ඉඳලා තියෙන්නේ අර එන්නත ලබා නොදුන්නු කණ්ඩායමේ. ඉතින් මෙතනදී බ්‍රසීලයේ බලධාරීන් එකඟ වෙලා තියෙනවා මේ මරණයට හේතුව එන්නත නෙමෙයි කියලා. ඒ එක්කම මේ මරණයට බඳුන් වෙච්ච පුද්ගලයා බ්‍රසීලයේ වෛද්‍යවරයෙක් හැටියටත් හඳුනාගෙන තියෙන අවුරුදු 28ක වෛද්‍යවරයෙක් හැටියට. ඉතින් ඔහු බොහෝ වෙලාවට මේ වෛරසය වැළඳිලා ඒ වෛරසයේ වැළඳිච්ච හේතුවෙන් ඇතිවෙච්ච සංකූලතා නිසා නියුමෝනියා තත්වයකින් ඔහු ජීවිතක්ෂයට පත් වෙන්නට ඇති කියන වාර්තා ලැබිලා තියෙනවා. නමුත් මේ රෝගියා පිළිබඳ සවිස්තර විස්තරයක් තවමත් ඇස්ට්‍රාසෙනිකා ඖෂධ නිෂ්පාදන සමාගම ලබා දෙන්නේ නැහැ. මොකද ඔවුන් රහස්‍යභාවය රැකගැනීමේ කොන්දේසි අනුව මේ පුද්ගලයාගේ විස්තර ලබා දීලා නැහැ. නමුත් කෙසේ වෙතත් බ්‍රසීල බලධාරීන්, ඒ එක්කම බ්‍රිතාන්‍ය බලධාරීන්ත් ඔවුන් සෑහීමකට පත් වෙලා තියෙනවා. මේ මරණයට හේතුව එන්නත නෙමෙයි, ඒ නිසා මේ පරීක්ෂණ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියන්නට පුළුවන් කියලා මේ වෙනකොට බ්‍රසීලයේ සඳහන් කරලා තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා කියලා දැනට කරලා තියෙන ඒ අත්හදා බැලීම් වලින් ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල තියෙන නිසා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මේ එන්නත රටේ ජනතාවට ලබා දෙන්නේ හැකියාව තියෙනවායි කියලා.
ඔව්, අපි දන්නවා මේ වෙනකොට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවා සඳහන් කළ තිබුණා ඇස්ට්‍රාසෙනිකා මේ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එකතු අත්හදා බලන මේ එන්නත තමයි ඔස්ට්‍රේලියානු වැසියන්ට අනාගතයේදී ලැබෙන්නේ කියලා. මේ වෙනකොට මිලියන ගණනක් වන එන්නත් ඔස්ට්‍රේලියානු රජය විසින් ඇනෝම් කරලා තමාරයි මෙරට වාසීන්ට. ඉතින් මේ ඔක්ස්ෆර්ඩ් කොරෝනා මර්ධන එන්නත සම්බන්ධව වාර්තාවන තොරතුරු ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපිට ඉතාමත් වැදගත් වන කාරණාවක්. ඉතින් මේ සම්බන්ධව තමයි අපි අද දවසේදී මුලින්ම අවධානයට ලක් කළේ. දැන් අමල්, මේ එන්නතට අමතරව මේ තවත් විශේෂිත කාරණාවක් මේ කොරෝනා පරීක්ෂණය හා සම්බන්ධව, අපි කියන PCR ටෙස්ට් එක කියලා, මේ පරීක්ෂණ ක්‍රමෝපාය හා සම්බන්ධව වන අලුත් තොරතුරක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. දැන් අපි හැමෝම දන්න PCR ටෙස්ට් එකට අමතරව තවත් මේ සරල ක්‍රමෝපායක් මගින් මූලිමේ වශයෙන් අඩු වියදම් ක්‍රමෝපායක් පිළිබඳව ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වෙනවා. මේකත් ඉන්දියාවෙන් හොයාගත්ත අලුත්ම පරීක්ෂණ ක්‍රමයක් කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා. අපි ටිකක් ඒ පිළිබඳව කතා බහ කරමුද මීළඟට.
ඔව් දිනුචි, මේ වෙනකොට ඉන්දියාවේ විශේෂඥයින් ඕන් ප්‍රකාශ කළ තියෙන ඕන් ඕගේ අලුත් සොයා ගැනීම මේ තමයි මේ කොරෝනා වෛරසයේ ආසාදිතයන් සොයා ගැනීමට ඉතාමත්ම පහසු පේපර් ටෙස්ට් එකක් කියන එක. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් රසායනාගාරවල මේ ලිට්මස් ටෙස්ට් එක නැත්නම් මේ බියරයක pH අගය වගේ දෙයක් බලන්න පොඩි ලිට්මස් කෑල්ලක් දාලා අපිට ඒක බලන්න පුළුවන්. ඒ ක්ෂණිකයෙන් අපිට ඒක දැනගන්න පුළුවන් මේකේ තියෙන ලවණතාවය නැත්නම් ආම්ලිකතාවය මොකක්ද කියලා. අන්න ඒ වගේ ඉතාමත්ම සරල ක්‍රමයකින් මේ පොඩි කඩදාසි තීරුවක රෝගියාගේ කෙළ ඒකේ දාවලා ඉතාමත්ම ක්ෂණිකයෙන් දැනගන්න පුළුවන් මේ පුද්ගලයාට කොරෝනා වෛරසය තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ පරීක්ෂණ ක්‍රමය දැන් ඉන්දියාව ඒක වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරන්න ඕන බලාපොරොත්තු වෙනවා කියන දා සතියකින් එහෙම නැත්නම් සති දෙකක් ඇතුළතදී බොහෝ විට ඉදිරි සති දෙක ඇතුළතදී ඉන්දියාව පුරාවටම මේ පරීක්ෂණ කිට් එක එහෙම නැත්නම් මේ පරීක්ෂණ කට්ටල ඔවුන් බෙදා හැරීමටත් වැඩ පිළිවෙලක් දැන් සකස් කරයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කොරෝනා මර්ධනය එහෙම නැත්නම් කොරෝනා පාලනය කිරීම සඳහා ලොකු රුකුලක් වෙයි කියලා දිනුච්චි. මොකද බොහෝ අවස්ථාවලදී මේ PCR පරීක්ෂණ ඒවා පරීක්ෂණය කරන්න ඒකට ඒ සඳහාම විශේෂ පුහුණුවක් ලත් වෛද්‍ය කාර්ය මණ්ඩල අවශ්‍ය වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඕනෑම පුද්ගලයෙකුට මේ පරීක්ෂණය තමන් විසින්ම කරගන්න පුළුවන්. අනිත් එක ප්‍රධානම කාරණාව තමයි ක්ෂණිකයෙන් එබෙලම ඒකේ ප්‍රතිඵල ලැබීම. සාමාන්‍යයෙන් PCR පරීක්ෂණයක අවම වශයෙන් පැය 5ක් හෝ 6ක් යනවායි කියලා වාර්තා වෙනවා. නමුත් ශ්‍රී ලංකාව වගේ රටවල්වල මේ PCR පරීක්ෂණ කරන්නේ පහසුකම් අඩු තැන්වල සමහර අවස්ථාවලදී දින දෙක තුන යනවා මේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල එන්නේ. ඉන්දියාවෙත් එවැනි වටපිටාවක් තුළ තමයි ඉන්දියාවේ විද්‍යාඥයන් මේ පරීක්ෂණය සොයාගෙන තියෙන්නේ. මේ වෙනකොට ඉන්දියාවේ මිලියන 7.7කට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම 115,000කට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉන්දියාවේ බොහෝ ගම්බද මේ PCR පරීක්ෂණ කරන්නට අමාරු නිසා කොරෝනා පාලනයට ඒක ලොකු බාධාවක් වුණයි කියලා තියෙනවා. ඉතින් ඉන්දියාව බලාපොරොත්තු වෙනවා මේ පේපර් ටෙස්ට් කිට් ගියත් කිරීමත් එක්කලා ඔවුන්ට දැනට මේ කොරෝනා පාලනයේ තියෙන මේ කරගෙන යන පාලන කටයුත්ත මීට වඩා ක්‍රමවත් සහ කාර්යක්ෂම ඒ කටයුත්ත කරන්න පුළුවන් කියලා ඒ එක්කම අනෙකුත් රටවල් වලටත් මේක ලබා දීමේ හැකියාවත් ඔවුන් සොයා බලනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ලංකාව වගේ රටවලුත් ඉදීමක් කළා තියෙනවා මෙවැනි පේපර් කිට්ස් ශ්‍රී ලංකාව වගේ රටවලටත් ලබා දෙන්නටයි කියලා. මෙතන වඩාත්ම විශේෂ ලක්ෂණය තමයි දෙන්නේ සාමාන්‍යයෙන් PCR පරීක්ෂණයක් සඳහා ඉන්දියාවේ රුපියල් 2500ක් 3000ක් විතර වගේ මුදලක් වැය වෙනවා කියනවා. නමුත් මේ කඩදාසි පරීක්ෂණය ඉන්දියාවේ මුදලින් රුපියල් 500කින් විතර වගේ කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදල් වලින් කියනවා නම් 1200ක විතර වගේ ප්‍රමාණයක, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියානු ඩොලර් 10කින් විතර වගේ මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඉතාමත්ම අඩු මුදලකට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නිසා මේ පරීක්ෂණ ක්‍රමය භාවිත කිරීම තුළින් කොරෝනා පාලනයේ විශාල පෙරළියක් කරන්න පුළුවන් කියන විශ්වාසයත් මතුවලා
තියෙනවා. අපි හැමදාමත්ම වගේ වැඩසටහන ආරම්භයේදී මේ වෙනකොට ලෝක පුරාම කොරෝනා ව්‍යාප්තිය හා සම්බන්ධ වන අලුත් තොරතුරු සහ රටවල් වශයෙන් ගත්තාම සහ ලෝකයේ කලාප වශයෙන් ගත්තාම කොරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන් තියෙන්නේ මොන වගේ කලාපවලද රටවලද කියන කාරණාව සම්බන්ධයෙන් පුංචි විස්තරයක් කරනවා. ඉතින් අදත් අපි ලෝකෙ වටේ රවුමක් යමු මේ සම්බන්ධව අලුත් තොරතුරු දැනගන්න. මොනවද අමල් ඒ සම්බන්ධව වාර්තා වන තොරතුරු?
ඉන්දුචි, අපි වැළුවොත් මුළු ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 41 ඉක්මවා ගිහිලා තියෙනවා මේ වෙනකොට. තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකයේ පළවෙනි තැන ඉන්නේ ආසාදිතයන්ගේ 183ක් ආසාදිතයන්. දෙවන තැන ඉන්දියාව 177යි, තුන්වන ස්ථානයේ බ්‍රසීලය 152යි, ඊට පස්සේ රුසියාවේ 114යි, ඊළඟට අර්ජන්ටිනාව 5 වෙනි ස්ථානයේ ඉන්න 100,000ක ආසාදිතයන් නැතිව. අපි මරණ සංඛ්‍යා බැලුවොත් මුළු ලෝකයේම මේ වෙනකොට මිලියන 1.1ක්, එහෙම නැත්නම් 111,000කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් තවමත් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් 222,000ක විතර වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ බ්‍රසීලයේ 155,000ක, ඉන්දියාව තුන්වන තැන ඉන්නවා මරණ 116,000කුත් එක්කලා, මෙක්සිකෝවේ 87,000ක්, ඊට පස්සේ එක්සත් රාජධානියේ 44,000ක් ජීවිතක්ෂයට පත් වෙලා ඔවුන් පස්වන තැන ඉන්නවා. ඉතින් ඊට අමතරව මේ වෙනකොට යුරෝපයේ නැවතත් කොරෝනා වෛරසයේ ආසාදනය සීග්‍රෙන් වැඩි වීමත් එක්කලා මේ වෙනකොට ස්පාඤ්ඤත් ඒ එක්කම නෙදර්ලන්තේ සහ එංගලන්තේ ජර්මනිය සහ ප්‍රංශය කියන රටවල් ඔවුන්ගේ බොහෝ නගරවල මේ වෙනකොට ලොක්ඩවුන් ඇති කරලා තියෙනවා. ජනතාව ඇත්තටම බොහෝ තැන්වල 5 දිනකට වඩා ගැවසෙන එක තහනමට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ පුරාම මේ වෙනකොට ඒ දෙවන රැල්ල ඉතාමත්ම සීග්‍රෙන් පැතිර යන නිසා.
මීළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වඩාත්ම වැදගත් වෙන කාරණාවක් සම්බන්ධයෙන්. ඔබ දන්නවා ශ්‍රී ලංකාව වසර 30කට ආසන්න කාලයක් සිවිල් යුදමය වාතාවරණයක වෙලිලා සිටි. දැන් මේ සියල්ල නිමාවට පත් වෙලා සිංහල දමිළ මේ ජාතීන් අතර සහයෝගීතාව පිළිබඳව කතා බහ කරන ඒ සඳහා ක්‍රියාත්මක වන අවධියක දැන් අපි සිටින්නේ. නමුත් අපි දකිනවා තාමත්ම අන්තර්ජාතික වශයෙන් LTT සංවිධානය යුද්ධයෙන් පරාජයට පත් කළ මේ සංවිධානය නැවත වතාවක් පණ ගැන්වීම උදෙසා විවිධ අන්තර්ජාතික වශයෙන් සිදු කරන ක්‍රියාදාම ඒ වගේම සංවිධාන පුද්ගලයින් පිළිබඳව. දැන් මේ වගේ හා සම්බන්ධව වන කාරණාවක් අපිට එංගලන්තයෙන් වාර්තා වෙනවා. ඔබ දන්නවා බ්‍රිතාන්‍යයේ LTT සංවිධානය තහනම් සංවිධානයක්. නමුත් මේක තහනම් සංවිධාන ලයිස්තුවෙන් ඉවතට ගන්නට සිදු වුණු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් අපිට මේ වෙනකොට වාර්තා වෙනවා. හැබැයි මේ ප්‍රතිඵලය නම් අපිට අවාසිදායක මට්ටමක තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අමල් අපි දැනගන්න කැමති මොකක්ද මේ ක්‍රියාදාමය? මේ ක්‍රියාදාමයේ පසුපස තියෙන අභිලාෂ මොනවද? කවුද මේ පසුපස සිටින්නේ? දැන් මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය විදිහට මොකක්ද ලැබිලා තියෙන්නේ? මේ වගේ සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න.
දිලුක්ෂි, මේක ඇත්තටම දැන් බ්‍රිතාන්‍ය LTT සංවිධානය තහනම් කළා වසර ගාණක් වෙනවා. ඒ එක්කම මේ තහනම විටින් විට අලුත් කරලා එහෙම නැත්නම් දීර්ඝ කිරීමක් සිද්ධ වෙනවා. මේ විදිහට ගිය අවුරුද්දේ LTT තහනම තවත් කාලයකට දීර්ඝ කරවට පස්සේ LTT හිතවාදී කණ්ඩායම් විසින් තහනමට එරෙහිව අභියෝජනයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ අභියෝජනය ඉදිරිපත් කළා තියෙන්නේ Proscribed Organizations Appeal Commission, එහෙම නැත්නම් POAC කියන සංවිධානයක් තහනම් කරපුවාම ඒකට විරුද්ධව අභියෝජනයක් ගොනු කරන්න පුළුවන් විනිශ්චය මණ්ඩලයක්. ඉතින් මේ විනිශ්චය මණ්ඩලය මේ පෙත්සම සලකලා බලලා බදාදා වෙනකොට ඔවුන් තීන්දුවක් ලබා දීලා තියෙනවා. LTT සංවිධානයට පක්ෂපාතව POAC එක නියෝග කරලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශයට LTT එක සම්බන්ධයෙන් දැනට පනවා තියෙන ඒ තහනම ඉවත් කරන්නටයි කියලා. ඉතින් මෙතනදී මින් එහාට මේ බ්‍රිතාන්‍ය මේ ස්වාධීන විනිශ්චය මණ්ඩලය විසින් ගත්තා වූ තීරණයට විරුද්ධව අපලක් ගොනු කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් ඊට විරුද්ධව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳ අතරතරම් පැහැදිලිව මේ වෙනකොට වාර්තා වෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළා කියලා කියනවා. මේ කාරණාව සම්බන්ධයෙන් LTT සංවිධානයේ ක්‍රියාකාරයන් සම්බන්ධයෙන් ඔවුන් බ්‍රිතාන්‍ය රජය දිගින් දිගටම දැනුවත් කළයි කියලා. ත්‍රස්තවාදී කටයුතු වලට අනුබල දීම, ඒ වගේම ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාව තුල නැවත ත්‍රස්තවාදී කටයුතු ආරම්භ කරන්න ඔවුන්ගේ යටි අරමුණක් තියෙනවා, ඒ සඳහා සැලසුම් තියෙනවා. ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය රජය දිගින් දිගටම දැනුවත් කළ තිබුණයි කියලා. නමුත් අභියාචනය සැලකිල්ලට ගන්න අවස්ථාවේදී මේ LTT හිතවාදී කණ්ඩායම විසින් ගොනු කරපු අභියාචනය සම්බන්ධයෙන් මැදිහත්වරුවෙක් හැටියට පෙනී සිටින්නට ශ්‍රී ලංකා රජයට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා විදේශ අමාත්‍යාංශය කියලා තියෙනවා. කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙතනදී මේ LTT සංවිධානයේ තහනම ඉවත් කරන්න කියලා ලබා දීලා අලුතෙන් ලබා දීලා තියෙන ඒ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරනවා කියලා. නමුත් ඒක කොයි ආකාරයෙන් වෙනවද කියන එක අපිට තවම පැහැදිලි නැහැ. ඒ එක්කම බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය, එහෙම නැත්නම් ඔවුන් අපි කියනවා මේ ෆොරින් ඔෆිස් එකෙන් ඒ පිළිබඳ අවම අපිට නිශ්චිත තොරතුරක් ලැබෙන්නේ නැහැ. මොකද සමහර අවස්ථාවලදී උසාවි වලින් මේ විදිහට තහනම් ඉවත් කරන්න කිව්වොත් ඒවා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් යම්කිසි අභිමතයක් හෝ ඒ පිළිබඳ වෙනත් මතයක් දැරීමට බොහෝ අවස්ථාවල බ්‍රිතාන්‍ය රජය කටයුතු කළා. ඒක මේ අවස්ථාවේදීත් එවැනි දෙයක් වෙයි කියලා සමහර විට ශ්‍රී ලංකා රජය විශ්වාස කරනවා වෙන්න පුළුවන්. ඒ අනුව තමයි ඔවුන් කියලා තියෙන්නේ. තවත් කරුණු අවශ්‍ය නම් LTT සංවිධානය සම්බන්ධයෙන් සාක්ෂි අවශ්‍ය නම් ඒවා ලබා දීමටත් ශ්‍රී ලංකා රජය සරසී සිටිනවා කියලා.
තවත් දින 10ක 11ක වගේ ඉතාමත්ම කෙටි කාලයක් තමයි සමස්ත ලෝකෙම අවධානය දිනා ගන්නා වූ මීළඟ කාරණේ ඇමරිකානු ජනාධිපතිවරණයට තියෙන්නේ. ඉතින් විවිධාකාරයෙන් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. මේ සතිය වෙනකොට ඇමරිකානු ඡන්දදායකයාට බලපෑම් කරන රටවල් දෙකක් සම්බන්ධයෙන් සමස්ත ලෝකෙම කතා බහ වෙනවා. අපි කැමති ඒ සම්බන්ධව තියෙන අතුලන්ත තොරතුරු පෙන්වීම සඳහන් ගන්න මේක.
ඔදිලිසි මේ වෙනකොට ඇමරිකාවේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් නැත්නම් FBI කියන ආයතනය ඔවුන් ප්‍රකාශයට පත් කළා රුසියාවත් ඉරානයත් ඇමරිකාවේ ඡන්දදායකයන්ගේ ඡන්ද නාමලේඛන ලයිස්තු හොරකම් කළා තියෙනවා කියලා. මේ ඡන්ද නාමලේඛන ලයිස්තු පරිගණක වලින් ලබාගෙන මේ ඡන්දදායකයන්ට බලපෑම් කරන්නට ඔවුන් කටයුතු කරනවා කියලා. මීට කලින් අවස්ථාවලදී අපි දැක්කා ගිය සැරේ ජනාධිපතිවරණයේදී එවැනිම චෝදනා එල්ල කළ තිබුණා රුසියාව ඇමරිකාවේ මහමැතිවරණයට ඍජුවම බලපෑම් කළයි කියලා. මේ අවස්ථාවේදී FBI ආයතනය ප්‍රකාශ කරන්නේ ඔවුන්ට සාක්ෂි තියෙනවායි කියලා. ඡන්දදායකයන්ගේ ඒ විස්තර ලබාගෙන ඡන්දදායකයන්ට බලපෑම් කිරීමට එහෙම නැත්නම් මේ නොවැම්බර් 3 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඍජුවම බලපෑමක් කිරීමට රුසියාවයි ඉරානයයි උත්සාහ කරනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මේ රටවල් දෙක නම් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා ඔවුන් කිසිම විදිහකින් මේ කටයුත්තට දායක වෙලා නැtei කියලා. නමුත් ඇමරිකාව කලින් අවස්ථාවලදී වගේම මේ අවස්ථාවේදී ඒ චෝදනාව නැවතත් නගලා තියෙනවා.
අර්බුදකාරී වාතාවරණ ටිකක් සමනයට පත් වෙලා තිබුණ මේ කොරෝනා වෛරස් වසංගත තත්ත්වයත් එක්ක, නමුත් මේවා නැවතත් හිස ඔසවමින් පවතින ආකාරයක් අපිට දකින්නට පුළුවන් නයිජීරියාවත් තායිලන්තයත් පිළිබඳව කතා බහ කරද්දී මේ සතියේ වෙද්දී. නයිජීරියාවේ තත්ත්වය පිළිබඳව මම මුලින් දැනගන්න කැමතියි. මම ලෝකයේ විශාල අවධානයක් ඒ කෙරෙහි යොමු වෙලා තියෙන නිසා ජනතාව කැරලි කොරහල ඇති කරනවා කියලායි තොරතුරු වාර්තා වන්නේ රජයේ ආරක්ෂක හමුදාවනට එරෙහිව, විශේෂයෙන්ම පොලිස් සේවයට එරෙහිව. මොකක්ද මෙහි තියෙන තත්ත්වය?
දෙවිචි නයිජීරියාවේ ලේගොස් අගනුවර මේ වෙනකොට ආණ්ඩු විරෝධී කැරල්ලක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. මේක මුලින්ම පටන් ගත්තේ පොලිසිය විශේෂ ඒකකයක් තිබුණා. ඒ පොලිසිය විශේ෷ ඒකකයේ මහා පරිමාණයේ අපරාධ සෙවීමට ඔවුන් යොදවලා තිබෙන පොලිස් කණ්ඩායම ඔවුන් විසින් අපරාධ සිද්ධ කරයි කියලා චෝදනා එල්ලවල තිබුණා. මේ පොලිස් කණ්ඩායම විසින් මිනිමැරීම් කළා කියන චෝදනාවක් තිබුණා. ඒ චෝදනා මැද්දේ රටේ ආණ්ඩුව ඒ පොලිස් ඒකකය ඔවුන්ව විසුරුවා හැරියා. ඒ විසුරුවා හැරියත් මේ වෙනකොට ජනතාව වීදි බහැලා දැන් ඒක ආණ්ඩු මුලින්ම පොලිසියට විරුද්ධව තිබිච්ච ඒ විරෝධතාවය දැන් ආණ්ඩු විරෝධී දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට 12කට අධික පිරිසක් ජීවිතක්ෂණ පත් කරලා තියෙනවා ලේගොස් අගනුවර පමණ. ඉතින් හමුදාව යොදවලා තියෙනවා කියන වාර්තා වෙනවා මේ කැරලිකාර කණ්ඩායම් පාලනය කිරීම සඳහා. නමුත් මේ වෙනකොට ලේගොස් නුවර තියෙන ඒ විරෝධතාවය අනෙකුත් නගරවලටත් පැතිර යාමේ අවදානමක් තියෙනවා කියලා තමයි නයිජීරියාවේ වාර්තා වෙන්නේ.
ඔව්, තායිලන්තය පිළිබඳව කතා බහ කරද්දිත් අපිට වාර්තා වෙනවා තායිලන්ත අගමැතිවරයාට රටේ හදිසි තත්ත්වයක් පවා නිවේදනය කරන්න සිදු වුණා කියලා. මේ ජනතාව රජයට එරෙහිව, විශේෂයෙන්ම රජ පවුලක් ඉන්නවා තායිලන්තයේ පාලනයට හා සම්බන්ධව, ඔවුන්ට විරෝධතාව ප්‍රකාශ කරමින් මේ ආකාරයෙන් කැළලි ගැසීම හේතුවෙන් මෙහි පසුබිම පිළිබඳවත් මේ ළඟට ඔබෙන් දැනගන්න කැමතියි.
දිනක්ෂයන් සති කිහිපයක ඉඳලා බැංකොක් නුවර ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ කණ්ඩායම් විසින් විරෝධතා ලෑස්ති කරලා තිබුණා. විරෝධතා වර්ධනය වීමත් එක්කල තමයි රටේ අග්‍රාමාත්‍යවරයා චනෝචා අග්‍රාමාත්‍යවරයා හදිසි නීතිය ක්‍රියාත්මක කරේ. ඔහු බලාපොරොත්තු වෙච්ච කිරීම තුළින් මේ විරෝධතාවයන් සමනය කරගන්නට බැරි වුණා. අතරම මේ විරෝධතාවයන් තීව්‍ර වුණා පහුගිය දින කිහිපයේදී. විශේෂයෙන්ම මේ කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරමින් නොයෙකුත් තැන්වල ඔවුන් රැස්වීම් පවත්වමින් බලධාරීන්ට මේක පාලනය කරගන්න බැරි තැනට කටයුතු කරලා තිබුණා. ඉතින් අලුත් පියවරක් හැටියට චනෝචා අග්‍රාමාත්‍යවරයා හදිසි නීතිය ඉවත් කරා. හදිසි නීති ඉවත් කරලා ජනතාවට අවශ්‍ය පරිදි ඒ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුක්ති විඳිනටයි කියලා ඔහු අවකාශ ලබා දෙලා තිබුණා මේ විරෝධතාකරුවන්ට නිදහසේ තමන්ගේ කටයුතු කරන්න. නමුත් දැන් මේ විරෝධතාවය ඇත්තටම චනෝචා අගමැතිත් ඔහුගේ කැබිනට් මණ්ඩලයට විරුද්ධව දැන් එල්ල වෙලා තියෙනවා. දැන් විරෝධතාකරුවන් තවමත් බැංකොක් නුවර වීදිවල ඒ වීදි අවහිර කරමින් තමන්ගේ විරෝධතාවය පවත්වලා තියෙනවා. මේ වෙනකොට සෑහෙන පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. නමුත් ඒ අත්අඩංගුවට උදවිය හදිසි නීති ඉවත් කිරීමත් සමග නිදහස් කරලා තියෙනවා. නමුත් දැන් ආණ්ඩුවට ඒ වගේම රජපෞලටත් විරුද්ධ විරෝධතාවයක් බවට මේක වර්ධනය වෙලා තියෙනවා. ඉතින් තායිලන්තයේ ඉතාමත්ම ගෞරවයෙන් සලකන රජපෞල දැන් මේ විරෝධතාකරුවන්ගේ ඉලක්කයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් රජපෞල ඉවත් කිරීම සම්බන්ධයෙන් දැන් කැරලි ගහන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක අලුත්ම ප්‍රවණතාවයක් හැටියට තමයි බැංකොක් නුවරින් වාර්තා වෙන්නේ.
අපි එමනම් අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක බොහෝ කොට උත්සාහ කළා ලෝකයේ මේ වෙනකොට වාර්තා වෙන සුවිශේෂීම කාරණා කිහිපයකට ගොනු කරන්න. අපි හිතනවා අපි විවෘත කරපු මේ පුංචි කවුලුව හරහා මේ සතියේදී සිදුවෙන දෑ පිළිබඳව ඔබ යම් අවබෝධයක් ලබන්නට ඇති කියලා. මේ කර්තව්‍යයට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපේ ස්තුතිය පළ වෙනවා. අමල් බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙන තුරු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.